ගෙවියන සතිය ක්‍රීඩා පිටින් හැමදාමත් උණුසුම්. ඒ නිසාම අද දවසේ අපි SBS සිංහල වැඩසටහනෙන් ගෙවියන සතියේ උණුසුම්ම ක්‍රීඩා තත්ත්වෙත් පිළිබඳව කතාබහ කරන්නයි සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් සූදානම් වෙන්නේ. අපි සුපුරුදු විදිහටම අපේ හිතවතා සම්බන්ධ කරගන්නවා මේ මොහොතේ ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. අයිබෝවන් සුබෝදාසන කරංගන.
අයිබෝවන් මදුර සුබෝදාසන.
හොඳයි රංගන, අපි පටන් ගමු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන්. අද දවසේදී සතියේ ක්‍රීඩා විග්‍රහය දෙවන තරගයත් ශ්‍රී ලංකාව පරාජිත පත් වුණා. දැන් හෙට දවසේදී තුන්වෙනි තරගය ආරම්භයට නියමිතයි. මේ තරඟ දෙකක පරාජයෙන් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම කොහොමද තුන්වෙනි තරඟයට මුහුණ දෙන්නට දැන් සූදානම් වෙන්නේ?
ඔව් මදුර, කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා. නමුත් ඇතැම් දෙනා සඳහන් කරනවා ශ්‍රී ලංකා කණ්ඩායම යම් ආකාරයකින් සතරක් දීලා තමයි මේ තරඟයේ පරාජයට පත් වුණේ කියලා. නමුත් ඉනිමකින් සහ ලකුණු 53කින් ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා. ඉන්දියාව ප්‍රථම ඉනිමට ලබා ගත්තා කඩලු 9කට ලකුණු 622ක්. පුජාරා ශතකයක් සමගින් රහණේ ශතකයක් වාර්තා කළා. ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම සීමා වුණේ ලකුණු 183කටයි. ඒ අනුව තමයි ශ්‍රී ලංකාවට නැවතත් ඉනිමක පරාජයෙන් බේරීමට පිටියට පිවිසීමට සිදු වුණේ. දෙවන ඉනිමේදී යම් ආකාරයක සටනක් ලබා දීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ලකුණු 386ක් ලබා ගත්තා. විමුත් කරුණාත්න ලකුණු 141ක් සමගින් කුසල් මෙන්ඩිස් ලකුණු 110ක් ලබා ගන්නට සමත් වුණා. ඒ හැර දෙවන ඉනිමේදී කිසිවෙකුත් ශතනක් වියත් කළ ආකාරයක් අපට දක්නට ලැබුණේ නැහැ. මේ අනුව තමයි ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණේ. අනුව පළමු තරඟයත් දෙවන තරඟයත් පරාජයට පත්වීම නිසාවෙන් මේ වන විටත් ඉන්දිය කණ්ඩායම 2-0 ලෙස මේ ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය ජයග්‍රහණය කර තිබෙන බව තමයි සඳහන් කරන්නට ඕනේ. මේ ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් පසුව යම් ආකාරයකින් ICC ක්‍රීඩක වර්ගීකරණය එහා මෙහා ගිහිලා තියෙනවා කියලා සඳහන් කරන්නට පුළුවන් මදුර. යරෝ තමයි පන්දු යවන්නන් අතර මෙතෙක් තුන්වන ස්ථානයේ සිටි රංගන හේරත් මේ වන විට පස්වන ස්ථානයට පත් වී තිබෙනවා. එසේ වෙතත් පිටිකරුවන් අතර නිරෝෂන් දික්පැල්ල මීට පෙර සිටියාට වඩා ස්ථාන 21ක් ඉදිරියට පැමිණ තිබෙනවා. මේ වන විට 68 ස්ථානයේ සිටිනවා. ඒ වගේම ශතකයක් ලබාගත් දිමුත් කරුණාරත්න ස්ථාන 13ක් ඉදිරියට පැමිණ 24 ස්ථානයට පත් වී තිබෙනවා. එය පම්ලයි ශ්‍රී ලංකාව පැත්තෙන් යම් ආකාරයක සතුටුදායක තොරතුරක් ලෙස වාර්තා කරන්නට තිබෙන්නේ. මේ කරුණු කාරණා එසේ පවතින විට ශ්‍රී ලංකාව හෙට ආරම්භ වන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා සංචිතය ඊයේ රාත්‍රියේදී නම් කළා. ඒ අනුව දුෂ්මන්ත චමීර නැවතත් ටෙස්ට් ක්‍රිකට් තරඟයකට සහභාගී වීමට බොහෝ දුරට ඉහළ දිනේදී ඉඩ තිබෙනවා. ඒ වගේම ලහිරු ගමගේ නැවතත් කණ්ඩායමට නම් කර තිබෙනවා. ඒ අනුව දිනේෂ් වන්දිමාල් නායකත්වය දරන මෙම කණ්ඩායමේ ඇන්ජලෝ මැතිස්, උපුල් තරංග, දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ලහිරු ගමගේ ලහිරු තිරිමාන්න, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු වගේම දිල්රුවන් පෙරේරා, මලින්ද පුෂ්පකුමාර සහ ලක්ෂාන් සඳකයන් තරඟ වදිනවා. බොහෝ විට හෙට තරඟයට ලක්ෂාන් සඳකයන් ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙන බව තමයි මහනුවරින් අපට වාර්තා වන්නේ.
හොඳයි රංගන, අපිට අහන්නට ලැබුණා විශේෂයෙන්ම මේ රංගන හේරත් හෙට දවසේදී ආරම්භ වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයට සහභාගී වෙන්නේ නැහැ කියලා. මේකට මොකක් හරි විශේෂ හේතුවක් තියනවද?
විශේෂිත හේතුවක් කියන්නේ මදුර, ඔහුගේ මේ වන විට පිටකොන්දේ ආබාධයක් මතුවෙමින් තිබෙන බව තමයි වාර්තා වන්නේ. ඒ හැර ඔහුට තවමත් ආබාධිත තත්ත්වයක් නැහැ. මේ නිසාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය තීරණය කර තිබෙනවා ඔහුට තුන්වන ටෙස්ට් තරඟයට විවේකයක් ලබා දීමට. ඊට තවත් හේතුවක් ලෙස ඔවුන් සඳහන් කරන්නේ එළඹෙන මාස දෙකක කාලය තුළ ශ්‍රී ලංකාවට පාකිස්තානු කණ්ඩායම සමග ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියකට සහභාගී වීමට ඉඩ තිබෙන බැවින් ඒ සඳහා රංගන හේරත්ව ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස මේ විවේකය ලබා දුන් බවයි ඔහු පසුගිය කාල වකවානුවේදී දිගින් දිගටම ටෙස්ට් තරඟ සඳහා සහභාගී වුණා. ඔහුගේ වයස පිළිබඳව සලකා බලන විට ඔහුට මේ විවේකයේ අවශ්‍ය බව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ පවසන්නේ. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ සඳහන් කරන ආකාරයට ඔවුන් ක්‍රීඩකයන් නිසියාකාරයෙන් පරිපාලනය කළා නම් මේ ආකාරයෙන් බොහෝ ක්‍රීඩකයන් පිරිසක් ආබාධවලට ලක්වන්නේ නැති බව සඳහන් කරන්නට ඕනේ. මේ වන විට මේ ඉන්දිය තරඟාවලියේදී ආබාධිත තත්ත්වයන් හේතුවෙන් තරඟයකට සහභාගී වීමට අවස්ථාව උදා නොවන්නේ සිවුර ක්‍රීඩකයා ලෙසයි රංගන හේරත්. මීට පෙර අසේල ගුණරත්න ආබාධයකට ලක්ුණා. නුවන් ප්‍රදීප් මේ වන විට පාදයේ ආබාධයකට ලක් වී තිබෙනවා. සුරංග ලක්මාලට ආබාධයකට ලක්ුණා. ඒ අනුව සිවුර ක්‍රීඩකයා ලෙස රංගන හේරත් තමයි මේ ටෙස්ට් තරඟාවලිය අහිමි වන්නේ. ඒ වගේම මදුර පළමු ටෙස්ට් තරඟයත් දෙව ටෙස්ට් තරඟයත් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ වැදුලේ ක්‍රීඩකින් දස දෙනෙක්ගෙන් මෙයත් සඳහන් කරන්නට ඕනේ. මේකත් හේතු වුණේ ආබාධිත තත්ත්වයන්.
අපි නැවතත් කතා බහ කරන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිළිබඳව. ගෙවියන සතියේ මැද භාගයේදී අපිට අහන්නට ලැබුණා රංගන ශ්‍රී ලංකාවෙන් බිහිවෙච්ච ප්‍රථම සුපිරි වේග පන්දු යවන්න රුමේෂ් රත්නායක මහත්මයා ශ්‍රී ලංකාවේ වේග පන්දු බලෑණිය බාරගත්ත බවට. එතකොට බොහෝ දෙනෙක් ප්‍රශ්න කරන්න පටන් ගත්ත චමින්ද වාස්ට මොකද වෙන්නේ කියලා. මේ පටලැවිල්ල කොහොමද අපි ලියාගන්නේ?
මේ මීට පෙර අපට එතරම්ම හුරුපුරුදු තත්ත්වයක් නොවේ. රොමේෂ් රත්නායක තමයි මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ වේග පන්දු පුහුණුකරුවන්ගේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ. ඒ අනුව චමින්ද වාස් කටයුතු කරන්නේ ඔහුගේ යටතේ. මින් අදහස් වන්නේ නැහැ රොමේෂ් රත්නායක මහතා ඉදිරියේදී දිගින් දිගටම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමග රැඳී සිටිමින් ක්‍රීඩාංගණය තුළ ඔවුන්ව පුහුණු කරනවා කියන කාරණාව. ඔහු තමයි ඉදිරියේදී හයි පර්ෆෝමන්ස් සෙන්ටර් නැතිනම් ඉහළ දක්ෂතා වර්ධනය කිරීමේ මධ්‍යස්ථානයේ ප්‍රධාන වේග පන්දු යැවීමේ පුහුණුකරුවන් ලෙස කටයුතු කරන්නේ. ඒ අනුව සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ සෑම වේග පන්දු යැවීමේ පුහුණුකරුවෙකුම ඔහු යටතේ තමයි මින් ඉදිරියට කටයුතු කිරීමට සිදුවන්නේ. ඒ අනුව එළබෙන ඉදිරියේ එළබෙන එක් එක් සංචාරයේ අනුව ඒ සංචාරයට අවශ්‍ය වන වේග පන්දු යැවීමේ පුහුණුකරුවා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස කටයුතු කිරීමටයි නියමිත වන්නේ. එය තීරණය කරන්නේ කණ්ඩායමේ කලමනාකාරීත්වයේ නායකත්වයේ සහ රොමේෂ් රත්නායක එක්ව ගන්නා තීරණයක් අනුව තමයි ඉදිරියේදී ඒ තරගාවලියට අනුකූලව කවුද පුහුණුකරුවා ලෙස කටයුතු කරන්නේ කියන සාධකය ඉදිරියේදී වෙනස් වීමට නියමිතයි. මේ තමයි මේ වන විට ජාත්‍යන්තරයේ පවතිනා වූ තත්ත්වය. හයි පර්ෆෝමන්ස් සෙන්ටර් කියන තත්ත්වය මේ වන විට සෑම ජාත්‍යන්තර කණ්ඩායමක් සතුවම තිබෙනවා. ඒ තමයි තීරණය කරන්නේ කොයි කවුද තමන්ගේ පුහුණු කරුවා ලෙස කටයුතු කරන්නේ කියලා. නමුත් මේ සියලු පහසුකම් තිබුණා ජාත්‍යන්තරයට ගැලපෙන ලෙස ශ්‍රී ලංකාව මේ තත්ත්වය කොයි විදිහට ආදේශ කරගන්නවාද කියන තත්ත්වය තමයි වැදගත් වන්නේ. මේ වන විට දිගින් දිගටම ශ්‍රී ලංකාව තරගාවලි පරාජිත පසුමින් තිබෙන නිසාවෙන්
මොද අපි දැන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් යනවා අපේ ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් ක්‍රීඩාවට. විශේෂයෙන්ම මේ ක්‍රීඩා සමාජ අතර තරඟ පාවාදීම් පිළිබඳව පහුගිය දවස්වල අපිට කණෙන් කොණෙන් ආරංචි ලැබෙන්නට පටන් ගත්තා. මේ සම්බන්ධයෙන් තවත් වාර්තාවක් අපිට ඉදිරිපත් කරන්න ඔබට තියෙනවා නේද රංගන?
ඔව් මදුර, විශේෂයෙන්ම තරඟ පාවාදීමේ සිදුවීමක් පිළිබඳව වාර්තා වුණා. පානතුර ක්‍රීඩා සමාජයේ සහ කළුතර ක්‍රීඩා සමාජය අතර පහුගිය වසරේ පැවැත්වුණු තරඟයක් අතරතුර මේ මුදලට තරඟ පාවාදීමක් ලෙස නොවේ වාර්තා වුණේ. තරඟයක තීරණය කණ්ඩායම් දෙක සාකච්ඡා කොට වෙනස් කළ බවට තමයි චෝදනාව එල්ල වුණේ. විශේෂයෙන්ම පානතුර ක්‍රීඩා සමාජයේ සහ කළුතර ක්‍රීඩා සමාජයේ භාරව කටයුතු කරන්නා වූ ඉහළ නිලධාරීන් වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ සිටින්න නිලධාරීන්ම වීම නිසාවෙන් තමයි මේ පරීක්ෂණය පිළිබඳව මාධ්‍ය දැඩි අවධානයක් යොමු කළේ. නමුත් මේ වන විට වාර්තා වන්නේ දිගින් දිගටම නිකුත් කිරීම ප්‍රමාදයට පත්වන මේ වාර්තාව මේ වන විට සම්පූර්ණයෙන්ම සකසා අවසන් බව අපට වාර්තා වනවා. නමුත් එය ඉදිරිපත් කිරීමෙන් පැලකී සිටින්නේ මීට සම්බන්ධ නිලධාරීන් කිහිප දෙනෙක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය තුළ සිටින නිසාවෙන්. විශේෂයෙන්ම පානතුර ක්‍රීඩා සමාජයට සම්බන්ධ රවීන් වික්‍රමරත්න වගේම ප්‍රියන්ත සොයිසා ක්‍රිකට් පරිපාලනයේ සිටිනවා. ඒ වගේම අරුණද සිල්වා ක්‍රිකට් පරිපාලනයේ සිටින නිසාවෙන් මේ නිසාවෙන් තමයි මේ වාර්තාව එළිදැක්වීම ප්‍රමාද වන්නේ බවට තමයි ක්‍රිකට් අභ්‍යන්තරයෙන් අපට වාර්තා වන්නේ. වගේම උපසභාපතිවරයෙකු ලෙස කටයුතු කරන්නා වූ මතිවානන් මහතා මේ සම්බන්ධයෙන් ඉතාමත්ම දැඩි ලෙස ක්‍රියා කරන බවත් අභ්‍යන්තරයේ අපට වාර්තා වනවා. ඔහු සඳහන් කරන ආකාරයට ඉදිරි සති දෙකක කාලය තුළ මේ සම්බන්ධ වාර්තාව නිකුත් කිරීමට නියමිත බවත් වාර්තා වනවා. එසේ වෙතත් ක්‍රිකට් පරිපාලනයට මේ සම්බන්ධයෙන් තීන්දුවක් තීරණයක් ගැනීමට අනිවාර්යෙන්ම සිදුවන බවටත් අපට මේ වන විට වාර්තා වන. අපි බලමු ඉදිරි සති කිහිපය තුළ කොයි විදිහටද මේ තරඟ පාවාදීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ගන්නා වූ තීන්දු තීරණ කියලා මතුර.
හොඳයි රංගන, අපිට තවත් ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර ටෙස්ට් තරඟාවලිය පැවැත්වෙන අතරතුරේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ දෙරටේ මාධ්‍යවේදීන් අතර සුහද ක්‍රිකට් හමුවක් පැවැත්වුණා කියලා. මේ තරඟයේ විස්තරත් අපි දැනගන්න කැමතියි.
අවම වශයෙන් මේ ඉන්දීය තරඟාවලියේදී ශ්‍රී ලංකාව එක් ජයග්‍රහණයක් හෝ වාර්තා කළා කියන්නට පුළුවන්. අපට මතුරේ තමයි මාධ්‍යවේදීන් අතර පැවති තරඟයෙන් ශ්‍රී ලංකාව සමත්තුනා කඩලු දෙකක ජයග්‍රහණයක් හිමි කරගන්නට ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමින් ඉන්දියාව ලබාගත් ලකුණු 175ක් ශ්‍රී ලංකාව ලකුණු 177ක් ලබා ගනිමින් මේ 20x20 තරගයේ සුහද තරගයේ ජයග්‍රහණය කරන්නට සමත්තුනා. TCC ක්‍රීඩාංගණයේදී තමයි මේ තරගයේ පැවැත්ුණේ. මේ අනුව ශ්‍රී ලංකාව යම් ආකාරයක ඉන්දීය තරඟාවලියේදී එක් ජයග්‍රහණයක් වාර්තා කළා කියලා අපට සෑහීමකට පත්වන්නට පුළුවන්.
අපි දැන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් වොලිබෝල් ක්‍රීඩාවට යන්නට බලාපොරොත්තු වෙන්නේ රංගන. අපි කතා බහ කරමු ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලිය පිළිබඳව.
දිනේදී තමයි වතුර මේ තරඟාවලිය පැවැත්වෙන්නේ. ඊයේ දිනේදී ආරම්භ වූ තරඟාවලිය ලැබෙන 17 දක්වා පැවැත්වීමට නියමිතයි. කණ්ඩායම් 14ක් සහභාගී වෙනවා. ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ තමයි ඔවුන් තරඟවදින්නේ. ඒ සහ B කාණ්ඩ යටතේ කණ්ඩායම් 3ක් තරඟවදිනවා. C සහ D කාණ්ඩ යටතේ කණ්ඩායම් 4 බැගින් තරඟවැදීමට නියමිතයි. ශ්‍රී ලංකාව තරඟවදින්නේ C කාණ්ඩයෙන්. එම කාණ්ඩයට ශ්‍රී ලංකාව, දකුණු කොරියාව, වියට්නාමය සහ නවසීලන්තය ඇතුළත් වනවා. යනුව ශ්‍රී ලංකාව මේ තරඟාවලි ඉතිහාසයේ ගත් කල තරඟාවලි 9කට සහභාගී වී තිබෙනවා. ඉහළම දක්ෂතාව ලෙස සඳහන් වන්නේ 2001 වසරේදී හිමි කරගත් 9 වන ස්ථානයයි. අපි බලමු මේ තරඟාවලියට ශ්‍රී ලංකාව කොයි ආකාරයෙන් මුහුණ දෙවිද කියලා. දිනේෂා ප්‍රසාදිනි තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරන්නේ. නායිකාවක ලෙසත් ක්‍රීඩිකාවක ලෙසත් අත්‍යවශ්‍යම බහුල ක්‍රීඩිකාවක්. ඒ වගේම හිටපු වොලිබෝල් ක්‍රීඩකයෙක් වන සුමිත් ජයරාල් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරුවා ලෙස සඳහන් කරන්නේ. ඔහු පවසන ආකාරයට ඔහු තරඟාවලියට පිටත් වීමට පෙර සඳහන් කළේ අවම වශයෙන් 8 වන ස්ථානයේ සිට තරඟාවලිය නිමාවට පත් වීම තමයි ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව කියලා අපට හැකියාව තිබෙනවා. මතුර එළබෙන සතියේදී කොහේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ දක්ෂතා
ඔබට බොහොමත්ම ස්තුතියි. ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු. සුබ දවසක්, සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.